අද සෙනසුරාදා හිරු සඳහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරෑපොළ ශ්‍රී විශුද්ධාරාම මහා විහාරාධිකාරී ඇරෑපොළ ජාතික පාසලේ ආචාර්ය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී කියදල සුමනසිරි ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි මහරජ අලබනියානි තානානි සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් කතමානි පංච ජරා ධම්මං මා ජීරති අලබනියං තානං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් ව්‍යාදි ධම්මං මා ව්‍යාදීති අලබනියං තානං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් මරණ ධම්මං මාමීති අලබනියං තානං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් කය ධම්මං මා කීති අලබනියං තානං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් නස්සන ධම්මං මානස්සීති අලබනියං තානං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් තී හිරු සදහම් උදෑසන උතුම් ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන්න බලාපොරොත්තුෙන් සිටින අපේ සදාවත් වාසනාවන්ත කාරුණික පිංගතුන් වගේම අපේ චූටි දුව පුතාත් ඉතාම ඕමනාවෙන් මේ ධර්මානුශාසනාවන් එක්ක එකතුව ක්‍රියා කරන අවස්ථාවක්. වාසනාවන්ත කාරුණික පින්වතුනි, මේ අවස්ථාව මේ ධර්ම ශ්‍රවණය කිරීම ඔය ඇත්තන්ගේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙන කාරණයක්. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් අවුරුදු 45ක් මුළුල්ලේ යම් ධර්මයක් දේශනා කළාද, ඒ ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් අපේ මේ පින්වතුන් වගේම චූටි දුව පුතා ලැබපු ඉතාම භාග්‍යවන්ත කාරණයක් කියන එක සඳහන් කරන්න ඕනි. පින්වතුනි, මේ වෙලාවේදී ඔය ඇත්තන් සියලු දෙනාම බලාපොරොත්තුවන්නේ ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සීසද්ධර්මය ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රීසද්ධර්මය ශ්‍රවණය කරන වෙලාවෙදි බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් කාරණාවක් ජීවිතයට එකතු කරගෙන ඒ අනුව ජීවිතේ හැඩගස්වා ගන්න ලැබෙනවා නම් මේ දරු පැටවුන් ටිකත් ඒ වගේම අපේ වැඩිහිටි සමාජයත් ඉතාම යහපත් තැනකට යොමු වෙන්න වටිනා කියන කාරණයක් බවට පත් වෙනවා. චූටි දුවේ පුතේ, ඔයාලගේ ජීවිතේ මේ ජීවිකාව ගෙවාගෙන යනකොට හැමදාම සතුටින් හිටියද කියලා චූට්ටක් හිතලා බලන්න. හැමදාම විනෝදේ කියන එක තිබුණද කියලා චුට්ටක් හිතලා බලන්න. ඔයාලා තව බොහෝ කාලයක් ජීවිතේ අනාගතේ මුහුණ දෙන්න බලාපොරොත්තු ඉන්න දරුවෝ. අපේ වැඩිහිටි සමාජයේ කියන්නේ ජීවිතේ බොහෝ අත්දැකීම් විඳලා ඉන්න සමාජයක්. නමුත් මේ දෙපාර්ශවයටම යම් යම් විදියකින් අඩු වැඩි වශයෙන් වුණාට අපිට හැමදාම සතුටින් ඉන්න ලැබිලා තියෙනවා කියන එක අපි විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැම වෙලාවෙම නිදහසේ සතුට විතරක් අපි භුක්ති විඳායේද කියලා අපි අතීතයේ ආවර්ජනයක් කරොත් ඒ අතීත ක්‍රියාදාමයන් දිහා බැලුවාම වැඩියෙන් අපි කරලා තියෙන්නේ කල්පනා කරලා ප්‍රශ්න මත වේදනාවන් විඳලා, එහෙම නැත්නම් ජීවිතේට බොහෝ දුක්ඛම් කටළු එකතු කරගෙන, එහෙම නැත්නම් ඇස් දෙකෙන් කඩා හැලෙන කඳුළු ධාරාවන් දිගේ ඒ ගැන හිත හිතා ඉඳලා තමයි අපේ ජීවිකාව ගොඩාක් වෙලාට ගෙවිලා තියෙන්නේ. එහෙම නැත්නම් දැනුණු දුක කාටවත් ප්‍රකාශ කරගන්න බැරුව අතරමං වෙලා බොහෝ කල්පනාවන් වල නියැලලා හිටපු අවස්ථාවන් අපිට තියෙනවා. ආනේ අවස්ථාවන් වලදී අපේ හිත හරියට පරිස්සම් කරගෙන දමනය කරගෙන ජීවිකාව ගෙවාගන්නේ කොහොමද කියන පාඩම තමයි අද මේ උතුම් ධර්මයේ තුලින් ඔය ඇත්තන්ට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වන්නේ. පින්වතුනි, මේ සඳහා මම සූත්‍රයක් තෝරගත්තා. ඒ සූත්‍රයේ නම තමයි ශෝක සල්ලහරණ සූත්‍රය. මේ ශෝකේ නැමැති උල ගලවා දමන්නේ කොහොමද කියන එක මේ සූත්‍රයේ පුරාවටම විස්තර කරන්න යන්නේ කාරණයක්. ශෝකේ නැමැති උල ගලවා දමන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔය ඇත්තන් විස්තර සහිතව යමක් ශ්‍රවණය කරලා අහගන්න ඕනි. අපි බලන්න පුතේ, ඉපදුණු දවසේ ඉඳන් මේ ගෙවන වකවානුව දක්වත් අපේ වැඩිහිටි සමාජයේ මේ ආගමම් මඟ දිහත් නැමත හැරිලා බලනකොට උදේ නැගිට්ට වෙලේ ඉඳන් රාත්‍රී භාගට යනකල් එක දවසක ක්‍රියාදාමය ගත්තත් අපි වැඩියෙන්ම තියෙන හිනා වෙලා සතුටු වුණු කාලයක්ද, එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් නිසා වේදනාවට පත් වෙලා එක්ක කවුරු හරි ගැන කලකිරිලා, එහෙම නැත්නම් කණ්ඩ අඳින්න පළඳින්න කිසි දෙයක් නැතුව ඒ ගැන හිත හිතා, එහෙම නැත්නම් ශරීරයේ ඇතිවෙන ආබාධ හේතු කොටගෙන ආන්නේ ඒ ආබාධයන් නිසා ඇතිවෙන්නා වූ වේදනාවන් පසුතැවීම නිසා ජීවිතේ වැඩියෙන්ම ගෙවලා තියෙන්නේ හිතේ පසුතැවීමෙන් නේද පුතේ? අපි සතුටින් ඉන්න කාල වේලාව සමහරක් වෙලාවට ජීවිතේ බොහොම අඩු ප්‍රමාණයක්. මේ වෘත්තීය මට්ටමක නියැලෙන කෙනෙක් කියලා හිතන්න ඔබ. එහෙම නියැලෙන කෙනෙක් නම් ඔබේ වෘත්තියට ගියාම, අධික වැඩ යෙදුනාම සතුට කියන එක සමහරක් වෙලාවට ගිලිහිලා යන අවස්ථාව ඕන තරම් ඇති. අපි එළියට පෙන්නන බොහෝ දෙනෙකුට අපි සතුටින් ඉන්නේ කියලා, ඒත් අභ්‍යන්තරයේ ඇතුලෙන් ගොඩාක් දැවි දැවි පිච්චි පිච්චි තමයි ජීවිකාව ගෙවන්නේ. මේ වැඩේ තව කරන්න තියෙනවා, මේ වැඩේ කරන්න තියෙනවා කිය කියා හිත හිතා තමයි අපි ජීවත් වෙන්නේ. ආන් මේ වගේ අවස්ථාවන් වලදී පින්වතුනි, අපේ හිත හදාගෙන අපේ ජීවිතේ ගොඩනගා ගන්න අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන පාඩම අද ඉගෙන ගන්න තමයි මේ දරුවෝයි වැඩිහිටි පිරිසයි හදන්නේ. ඒකට වටිනාම සූත්‍රයක් තමයි මේ ශෝක සල්ලාහරණ සූත්‍රය. ශෝක නැමැති උල ගලවා දමන්න අද ඉඳන් අපි උත්සාහවත් වෙමු. ඒකට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් දේශනා කරපු කාරණාවක් හොඳින් අවබෝධ කරගෙන සිටිනවා නම් ආන්න ඒක තමයි ජීවිතයට වැදගත් වෙන කාරණේ බවට පත් වෙන්නේ. පින්වතුනි, මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? මේ කාරණය බලපාන්න හේතු සාධක වෙන කාරණයක් තියෙනවා. අනේ කාරණයත් එක්ක අපි මේ සූත්‍රය බලන්න ඕනේ. ද්වේපුතේ ත්‍රිපිටකයේ සූත්‍ර ගත්තාම බුදුරජාණන් වහන්සේගේ දේශනාව වගේම ශ්‍රාවක මහා සංඝරත්නයේ දේශනාවන්ද අන්තර්ගත වෙනවා. ශ්‍රාවක භාසිතයක් නැත්නම් ශ්‍රාවක සංඝරත්න විශේෂයෙන්ම සරියුත් මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ, ඒ වගේම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, ඒ වගේම නාරද මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ වගේ මේ මහ රහතන් වහන්සේලාගේ දේශනාවන් මේ ත්‍රිපිටකයේ අන්තර්ගත වෙනවා. ඒවා බුද්ධ භාසිත බුදුහාමගේ දේශනාවක් බවට පත් වෙන උන්වහන්සේ තමයි මුලින් මේ දේශනාවන් මේ මහරහතන් වහන්සේලාට කියා දීලා රාත්භාවයට පත් කළ ඒ කරුණු වටහලා දීලා තියෙන එක පැත්තකින්. තව විදියකින් මේ දේශනාවන් අවසානයේ භාග්‍යවතුන් වහන්සේ අනුමත කරනවා. ඒ අනුමතයත් එක්කම මේක බුද්ධ භාසිතයක් බවට පත් වෙනවා. එවැනි සූත්‍රයක් තමයි අද දවසේ තෝරාගත්තේ මේ ශෝක සල්ලාහරණ කියන සූත්‍රය. මේ සූත්‍රයේ දේශනා කරන්නේ නාරද මහරහතන් වහන්සේ. නාරද මහරහතන් වහන්සේ එක් කාලයක පැලලුප් නුවර කුක්කුටාරාමේ වැඩවාසය කරනවා. පැලලුප් නුවර කුක්කුටාරාමේ. ඒ කාලේ රජ කෙනෙක් ඉන්නවා පුතේ, මුණ්ඩ කියලා රජ කෙනෙක්. මේ මුණ්ඩ රජතුමාගේ භාර්යාව බිසව තමයි භද්‍රා කියලා කියන්නේ. මේ මුණ්ඩ රජතුමාට ඉන්නවා භද්‍රා කියලා බිසවක්. ඇය හරීම ලස්සනයි. ඒ වගේම හරීම කරුණාවන්තයි, මෛත්‍රී සාගතයි. මේ මුණ්ඩ රජතුමාට පුදුමාකාර ලිංගතුකමක් ඇය දක්වනවා. ඉතින් පින්වතුනි, මේ මුණ්ඩ රජතුමාත් එහෙමයි. සුවකීය බිසවට පුදුමාකාර ලිංගතුකමක් දක්වනවා. රාජසභාවේදී විවිධ කාරණාවන් සිද්ධ කරලා, නඩු විසඳීම් ආදී දේවල් සිද්ධ කරලා, ඒ වගේම රටපාලනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා බොහෝ වෙහෙස වුණාම ඒ සෑම වෙහෙසක්ම නිවාගත්තේ මේ මුණ්ඩ රජතුමා තමන්ගේ බිරිඳල ඒ දේවල් ප්‍රකාශ කරලා. බිසවට මේ හැම දෙයක්ම වෙහෙස ගැන නිතරම සාකච්ඡා කරමින්, හුදෙකලාව ඇයා සමග සාකච්ඡා කරමින්, කතාබහ කරමින් තමයි තමන්ගේ සුවකීය වෙහෙස නිවාගෙන බොහෝම සන්තෝෂයෙන් ගෙවී. රජතුමාට භද්‍රා බිසවගෙන් තොර වූ ලෝකයක් නැති තරමටම ඇය කෙරේ සෙනෙහසෙන් ආදරයෙන් බැඳිලා ඉන්නේ. බිසවත් ඒ තරමටම මුණ්ඩ රජතුමාට පුදුමාකාර ලිංගතුකමක් දක්වන. මේ දෙන්න අතර අන්‍යෝන්‍ය බැඳීම ඉතාම ඉහලින් ගොඩ නැගිලයි තියෙන්නේ. ඒක නිසා රජතුමාගේ එකම සතුට බවට පත්වෙන්නෙත් පුතේ මේ තමන්ගේ සුවකීය බිසව භද්‍රා දේවිය. කොතෙන්ද ගියත් මොන දේ කළත් ඒ දෙන්න එකටමයි. සමාරක් නිවෙස් තියෙනවා. අම්මයි තාත්තයි කුමන ගමනක් ගියත් දෙන්න එකටම තමයි හැම ක්‍රියාදාමයකම නියැලෙන්නේ. කොතෙන්ද ගියත් බොහොම කලාතුරකින් දවසක තමයි තනියම යම් යම් කාර්යයන් සඳහා යන්නේ. එහෙම නැත්තම් දෙන්නට දෙන්නා කොතෙන්ද ගියත් එකට ඉන්න ඕනි කියන හැඟීමෙන් බොහොම ලෙංගතුව ක්‍රියා කරනවා. උඹ කියන වචනයක්වත් කවදාවත් නොකියපු අය නිවෙස්වල ඕන තරම් ඉන්නවා. තරහ වෙලා විනාඩි 10කට 15කට වඩා ඉන්න බැරි දෙමව්පියෝ සමාජයේ ඉන්නවා. එහෙම බැඳීම් ඇති කරගත්තත් මේ ලෝකේ අපි යථාර්ථය අවබෝධ කරගෙන ඉන්න ඕනි. මේ බණ ටික එහෙම දෙමව්පියොත් අහනවා ඇති. ඔය කොහොම වුණත් මේ ප්‍රියමනාප බිසව බොහොම ලස්සනයි. ඒ වගේම කතාබහ හරීම මිහිරි. මේ කතාබහත් මිහිරි හරීම ලස්සනයි. කවදාවත් නරක වචනයක් කියන්නේ නැහැ. හිත සැනසෙන්නමයි කතා කරන්නේ. ඒක නිසා ඇයට මොකද වෙන්නේ? මෙහෙම කාලයක් ගෙවිලා අසනීප තත්ත්වයක් පැන නැගිලා ඇය මරණයට එකපාරම පත් වෙනවා. බලන්න පුතේ, උන සිද්ධිය මහා බරපතල ඛේදවාචකයක්. හරීම ලිංගතුව හිටපු, බොහොම සෙනෙහසෙන් හිටපු, ආදරයෙන් බැඳිලා හිටපු මේ දෙන්නගෙන් එක්කෙනෙක් එකපාරම මරණයට පත් වෙනවා. මේ භද්‍රා බිසව මරණයට පත් වෙනවා. දැන් රජතුමාට තමන්ගේ රජවාසලේ රාජ්‍යය පාලනය කරලා ඇවිල්ලා තමන්ගේ දුක, ඒ වෙහෙස, මහන්සිය නිවාගන්න ඒ වදන් ටිකක් මීරි වචනයෙන් තෙපලන්න කවුරුවත් නෑ පුතේ. මේ වචන මුමුණන්න කවුරුවත් නෑ. හුදෙකලා වෙලා දෙදෙනා අතර සතුටු සාමීචියේ නියැලෙන්න කෙනෙක් නෑ. ඒ වගේ කෙනෙක් හොයාගන්න බෑ. ඕන තරම් රජ කෙනෙකුට බිසවරු හොයාගන්න පුළුව. නමුත් මේ භද්‍රා බිසව වගේ කෙනෙක් නෑ. ඒක නිසා මොකද කරන්නේ? මේ රජතුමාට දරාගන්න බැරි ගිහිල්ලා හඬා වැළපෙනවා, සෝකයෙන් පෙළෙනවා. මේ රජතුමාට පියක කියලා ඇමතියෙක් ඉන්නවා. මේ ඇමතියාට කැඳවලා, කෝෂ්ඨාගාරයේ බාර ඇමතිතුමා, මේ පියක කියන ඇමතිතුමාව කැඳවලා කියනවා, ඇමතිතුමනි, මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩා වැටුණා වගේ, මගේ මුළු ලෝකෙම නැති වුණා වගේ, මං බොහොම ලෙංගතු ආදරය සෙනෙහසින් මෙච්චර කාලයක් ක්‍රියා කරන්න යදුන, මගේ ආදරණීය බිසවුන් වහන්සේ කලුරිය කරලා ඇය මාව දාලා ගිහිල්ලා යන්නම යන්න ගිහිල්ලා දැන් මට ඇති වෙන හැඟීම, මගේ තියෙන දේවල්, ඒ ප්‍රිය වදන් මං කාටද මුමුණන්නේ කියන්නේ? ඒ වචන අහගෙන ඉන්න කෙනෙක් නැහැ. ඒකට මෘදු වදනින් මගේ හිත සැනසෙන්න පිළිතුරු කියපු ඇය යන්නම ගිහිල්ලා දැන් ඒ වචන මා වෙනුවෙන් කියන්න කෙනෙක් නැහැ ඇමතිතුමනි කියලා මේ රජතුමා ඇමතිතුමාට ප්‍රකාශ කරනවා. මේක මට දරාගන්න බෑ. මේ දරාගන්න බැරි දුක නිවාගන්න ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? භද්‍රා දේවියගේ ශරීරය යමුවා තෙල් දෙනෙක්කි කියලයි කියන්නේ. ඒ කියන්නේ අර තෙල් ගල්වන ලද පෙට්ටියක් ඇතුළත බාලලා, ඒ කියන්නේ තැම්පත් කරලා. අපි දැන් ඔය කරන්නේ මල් ශාලාවකින් පෙට්ටියක් ගෙනල්ලා ඒකේ සරසලා ටික දවස් දෙකක් හෝ එක දවසක් හරි තුනක් හරි තියාගෙන ඉඳලා ඊට පස්සේ වලලලා හරි පුච්චලා හරි ඒ කටයුතු සිද්ධ කරන එකනේ. නමුත් මේ රජතුමා කියන්නේ බෙහෙත් ගල්වන ලද පෙට්ටියක. දැන් අද කාලේ කාලය පවත්වා ගන්න ඕනි නම් ඔය මල් ශාලාවල තියෙන විවිධ බෙහෙත් ක්‍රම, ඒ හරි විවිධ ක්‍රම මගින් දවස් ගාන කිව්වහම ඒ දවස් වලට හරියන්න ඒ කටයුත්ත සිද්ධ කරලා දෙනවා, බෙහෙත් ගල්වලා දෙනවා. දැන් මේ රජතුමාත් කියනවා මගේ බිසවව තියාගන්න, මේ බෙහෙත් පුරවන ලද පෙට්ටියක බහාලලා උඩිනුත් ඒ තෙල් ගල්වන ලද පෙට්ටියකින් වහලා තියන්න කියලා කියනවා. ඒ විදියට භද්‍රා දේවියගේ ශරීරය තියන්න කියලා කියනවා. එතෙන්දි මේ පියක කියන ඇමතිතුමාට තේරෙනවා රජතුමා ගොඩාක් මානසික වියවුලකට පත් වෙලා ඉන්නේ කියලා. තමාන්ට ප්‍රිය වුණු දෙයක් අහිමි වෙලා, තමන් ළඟ හිටපු කෙනෙක් නැති වෙලා ගිහිල්ලා, තමන් කැමතිම කෙනා අහිමි වුණු වෙලාවක්. ආන්න බලන්න පුතේ, ඒ වගේ වෙලාවක අපි මොන වගේ දෙයක්ද සිද්ධ කරන්න ඕනි? මේ තමන්ගේ ශෝකය හටගත්ත වෙලාවක අපි කොහොමද කරන්නේ? මෙහෙම කෙනෙක් නැති වෙන්නම ඕනේද පුතේ ඕක ඇති වෙන්න? ඔය වගේ දේවල් අපේ දරුවන්ට වැඩිහිටි සමාජයට කොච්චර වෙනවද? ඔයා පොඩි කාලේ ඉඳන් එකටම හිටියේ යාළුවා. සමහර විට 9 වසර 10 වසරට වගේ වෙනකොට තවත් යාළුවෙක් එක්ක යාළුවෙක් ඉදිරි ඉන්නවා දකින්නකොට, ඔයාගේ පුටුව ළඟ එහා පුටුවේ නැතිකොට, ඔයා පසුතැවුණු අවස්ථාවන් අනන්තවත් අත්විඳලා තියෙනවා නේද? එහෙම අත්දැකීම් විඳලා නැද්ද? මේ බණ ටික අහන චූටි දුව පුතාට මතක් වුණා මේ මං ගැන නේද කිව්වේ කියලා. සමහරක් වෙලාවට එකට ඉන්න යහළුවා තව යාළුවෙක් එක්ක යාළුවා විදිහට ඇසුරු කරනකොට, ඔබට යාළුවෙක් නැති වෙනකොට මහා දුක හද කම්පා කරන ස්වභාවයට හිතපත් වුණු අවස්ථාවක් මේ අය අතර තියෙනවා. එහෙම දේවල් ඇති වුණු අවස්ථා නැද්ද? ඕනතරම් තියෙනවා. තවත් ක්‍රම මගින් විවිධ අවස්ථාවන්වල වුණා. මේ වැඩිහිටි සමාජයේ සමහරක් වෙලාවට තමන් ඇසුරු කරපු බොහොම ළඟින්ම තියාගෙන හිටපු අය වෙනස් වුණු අවස්ථාවක් අනන්ත අප්‍රමාණවත් ඉඳලා ඇති. ඔය අයට මතක් වෙන ඇති, අනේ මේ වෙලාවේදී මට මේ දුකාවනේ මේ දුකාවනේ කියලා. මේ බණ ටික අහන අපේ අම්මලා තාත්තලා ආච්චි අම්මලා සීලාට සමහර විට පොඩි කාලේ ඉඳන් චූටි කාලේ වඩාගෙන හදපු දරු පැටියව නැති වුණු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ බණ ටික අහනවා ඇති. සමහරක් වෙලාට ඒ ශෝක නැමැති උල පපුව ඇතුළට ඉතාම සැර විදිහට වැදුණු අවස්ථාවක් ඇති මේ වෙලාවේදී මේ බණ ටික අහගෙන. තමන්ගේ ලෙංගතුව හිටිය ස්වාමියා අහිමුණු අම්මා කෙනෙක් මෙතන ඉන්නවා ඇති. අම්මා කෙනෙක් බිරිඳ අහිමුණු තාත්තා කෙනෙක් ඉන්න අහනවා ඇති මේ බණ ටික. දෙමව්පිය අහිමි වුණු දරුවෝ ටිකක් මේ බණ අහනවා ඇති. වේස මාන්සියලා ගොඩ නැගපු ගෙවල් දොරවල් සමහර විට ස්වභාවික ආපදාවන්ගෙන් විනාශ වෙලා ගියපු අවස්ථාවක බණ අහනවා ඇති. ඉඩම කඩම තමන්ට තිබුණු එකම වස්තු සම්භාරය අහිමි වෙලා යාන වාහනේ නැත්තටම නැති වෙලා ගිහිල්ලා බොහොම සතුටින් ගොඩනගාගෙන ආපු ජීවිත එක පාරම කඩා වැටිලා අඩියටම වැටුණු කෙනෙක් මේ බණ ටිකත් අහනවා ඇති. ඔය ඔක්කොම වැදුනේ පපුවට ශෝක නැමැති උල් ටිකක්. අදේ උල ගලවලා දාමු. කොහොමද ගලවන්නේ? ආන්නේක ගලවන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ. මේ මුණ්ඩ රජතුමාටත් ආන්නේ ශෝක නැමැති උල වැදුනා. පියක කියන ඇමතියා දැන් දන්නවා මේ ශෝක නැමැති උල ගලවනවා නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවම තමයි කියලා. ඒක නිසා මොකද කරන්නේ මෙතෙන්දී? හොඳයි එනම් මම ඒ විදියට කරන්නම් කියලා අර ශරීරය පෙට්ටියක බෙහෙත් ගල්වන ලද පෙට්ටියක බහල්ලා ඒ පෙට්ටිය උඩින් වහලා පුතේ ඊට පස්සේ මොකද කරන්නේ? මේ ඇමතිතුමා ගිහිල්ලා දැන් බිසව නැති ශෝකයෙන් පෙළෙන රජතුමාව අස්වසන්න කල්පනා කරනවා. රජතුමනි, දැන් උදේට කෑවෙත් නෑ නේද? දවල්ට කෑවෙත් නෑ නේද? රාත්‍රී භාගයට කෑවෙත් නෑ නේද? බඩගින්නි මෙහෙම ඉන්න පුළුවන්ද? ඒ වෙලාවේද කියනවා මේ ඇමතිතුමනි, මොන කෑමක්ද බිරිඳ නැති මට කන්න තියා හිතන්නවත් තේරෙන්නේ නෑ. වෙනද කෑම ටික බෙදලා දෙන්නේ මගේ බිසව. කෑම ටික අතට ගන්නකොටම මතක් වෙන්නේ බිසවගේ අහිමිවීමක්. එවැනි තැනකදී මම කන්නේ කොහමද? මට කන්න බෑනේ කියලා ආන්න එතෙන්දී ඒ කාරණේ කියනවා. බලන්න එතකොට මේ ඇමතිතුමාට අර මුණ්ඩ රජතුමා කියනවා දැන් මට කන්න බෑ. ඊළඟට කියනවා දැන් එනම් මේ නැති වුණු වෙලාවෙම ඇඳගත්ත ඇඳුම් නේද ඉන්නේ? ඇඳුම් මේ ඇඳුම් ටික මාරු කරගමු. මේවා දුර්ගන්ධයි. ඒ වගේම අපි ටිකක් නාලා පිරිසිදු වෙලා මේ කටයුතු කරන්න උත්සාහ කරමු. මේ රජ වාසලෙන් නඩු විසඳ ගන්න. ඒ වගේම විවිධ ප්‍රශ්න ගැටලු විසඳ ගන්න. ඒ වගේම රාජ්‍ය පාලනය තුළ විවිධ කාරණා බොහෝ තියෙනවා. රජතුමනි, රාජ්‍ය වැටෙන්න පුළුවන්. අපි මෙතනින් චුට්ටක් ඈත් වෙලා ඒ කාරණාවන් ගැන අවධානය යොමු කරමු. ඇමතිතුමනි, නාන්න තියා විලවුන් ගල්වන්න තියා, බත් කන්න තියා, කර්මාන්ත කරන්න තියා, මේ කිසි දෙයක් මට කරන්න බෑ. මගේ බිසව නැති තැන මමත් නැති වුණා හා සමානයි, මගේ මුළු ලෝකෙම නැති වුණා වගේ කියලා ආන්න කියන්න පටන් ගත්තා. මට මේ සියලුම දේවල් අහිමි වුණා කියලා කියන්න පටන් ගත්තා. ඇමතිතුමා කුමන ආකාරයෙන් උත්සාහ කළත් මේ රජතුමාව අස්වසාලන්න බැරි වුණා. ඒ බැරි වුණ නිසා මොකද කරන්නේ? ආනේ බැරි වුණ නිසා, මේ අස්වසාලන්න බැරි වුණ නිසා මේ රජතුමාව යහපත් තැනකට යොමු කරවන්න ඕනි කියලා කල්පනා කරා. එහෙම කල්පනා කරලා මේ කාලයේදී මේ ප්‍රදේශයේ පැලලුප් නුවර කුක්කුටාරාමේ නාරද මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා කියලා මේ පියක කියන ඇමතිතුමාට දැනගන්නට ලැබුණා. නාරද මහරහතන් වහන්සේ වගේ කෙනෙක් මේ ප්‍රදේශයට වැඩලා ඉන්නවා නම් මේ ශෝක නැමැති උල ගලවා දමන්න පුළුවන්නේ උන්වහන්සේගෙන් මේ සඳහා අවවාදයක් ධර්මානුශාසනාවක් ලබාගෙන අපේ ජීවිතය සකසා ගන්න පුළුවන්නේ කියන ආනේ කාරණය වැටහෙන්න පටන් ගත්තා. මේ කාරණේ ඇති වෙන්න පටන් ගත්තා. දැන් මොකද කරන්නේ? මේ ශෝක නැමැති උල ගලවා දාන්න නම් නාරද මහරහතන් වහන්සේ ළඟට යන්න ඕනි. ඒට කලින් මේ මුණ්ඩ රජතුමාගෙන් අවසර ගන්න ඕනි. දැන් මොකද කරන්නේ? මේ පියක ඇමතියා යනවා මුණ්ඩ රජතුමා ළඟට. රජතුමනි, මේ පැලලුප් නුවර කුක්කුටාරාමේ නාරද මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ හරි දක්ෂයි, වියක්තයි, විසරදයි. මේ ධර්මය ඉතාම ගැඹුරු ධර්මය වැටෙන ආකාරයෙන් විස්තර කිරීමට ඉතාම දක්ෂ මහරහතන් වහන්සේ නමක්. ඔබතුමාට මේ ඇති වී තිබෙන සන්තාපයේ වේදනාව, පසුතැවීම, ශෝකය නැති කර ගන්න නම් උන්වහන්සේ වගේ මහරහතන් වහන්සේ කෙනෙක්ගෙන් අවවාද අනුශාසනා ලබා ගන්න ලැබෙනවා නම් කොච්චරනම් වටිනා දෙයක්ද? ආන් ඒක නිසා මහරජතුමනි, පුළුවන් නම් ඒ මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි මේ බණ ටිකක් අහමු. අනේ මගේ මේ හිතේ ඇති වී තියෙන වේදනාව නැති වෙනවා නම් කොපමණ දෙයක්ද ඇමතිතුමනි? ඔබ දැම්ම වහාම යන්න නාරද මහරහතන් වහන්සේ හමුවන්. ගිහිල්ලා උන්වහන්සේව වැඳලා පැදකුණු කරන්න. පැදකුණු කරලා උන්වහන්සේගෙන් විමසන්න. මුණ්ඩ රජතුමා මහත් ශෝකයකට පත් වෙලා භද්‍රා දේවියගේ අහිමිවීමත් එක්ක. ඒක නිසා ඔබ වහන්සේට යම් වෙලාවක් තියෙනවා නම් මුණ්ඩ රජතුමාගේ ශෝකය නැති කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා ආන්න ඉල්ලගෙන එන්න කියලා මේ ඇමතිතුමාව යවනෝ. පියක ඇමතිතුමාත් නාරද මහරහතන් වහන්සේ ළඹිලා වැඳලා පැදකුණු කරලා අහනවා, මහරහතන් වහන්ස, ඔබ වහන්සේගෙන් මේ යම් කාරණයක් දැනගන්නාවි. මේ රටේ රජතුමා මුණ්ඩ රජතුමා මහා ශෝකයෙන් පෙළෙන අවස්ථාව. එතුමාගේ භද්‍රා කියන දේවිය දැන් අභාවප්‍රාප්ත වෙලා මිය පරලොව ගිහිල්ලා. ඒක නිසා ඇය පිළිබඳව ශෝකයෙන් වෙලමින් මුණ්ඩ රජතුමා මහත් වූ දුක් වේදනාවට පත්වෙමින් ක්‍රියා කරන්නේ. මේ ශෝකය දුක තුනී වෙන්න යම් අවවාදයක්, ධර්මානුශාසනාවක් දේශනා කරන්න වෙලාවක්, අවස්ථාවක් තියෙනවද මහරහතන් වහන්ස කියලා ආන්න ප්‍රශ්නයක් ඇහුවා මහරහතන් වහන්සේ. ඒ වෙලාවේදී නාරද මහරහතන් වහන්සේ කියනවා, ඇමතිතුමනි, මේ සුදුසුම වෙලාව තමයි තුමාට ධර්ම දේශනා කරන්න. ඔබ ගිහින් රජතුමාව එක් කරගෙන එන්න. මහත් සොම්නසට පත්තුණු ඇමතිතුමා ඉක්මනින්ම යනවා රජමාලිගයට. රජතුමනි, නාරද මහරහතන් වහන්සේට මේ වෙලාවේම කාර්ය කිරීමට හැකි බව දැක්වුවා. අනේ කොපමණ දෙයක්ද! ඉක්මනින්ම මට එතෙන්න යන්න වාහනයක් අස්වයෙන් යෙදූ කරත්තයක් සූදානම් කරන්න. මට ඉක්මනින් එතෙන්ට යන්න ඕනි. ඒ වාහනේ යොදවන යනවා නාරද මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැනට. එතෙන්ට ගියාම නාරද මහරහතන් වහන්සේ මේ රජතුමාගේ ශෝකය හඳුනාගෙන මෙන්න මේ ධර්මකාරණාවන් ටිකක් දේශනා කරනවා. චූටි දුවේ පුතේ, අම්මේ තාත්තේ, මම මුලින් මාතෘකා කරගත්තේ ආනේ කාරණාව තමයි. මොකද්ද? පංචමානි මහරජ අලබනීයානි ඨානානි සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි කතමානි පංච. පංචමානි මහරජ අලබනීයානි ඨානානි සමනේනවා බ්‍රාහ්මණේනවා ශ්‍රමණයක් වේවා බ්‍රාහ්මණේක් වේවා දේවේනවා දෙවියෙක් වේවා මාරේනවා මාරේක් වේවා බ්‍රහ්මුණාවා බ්‍රාහ්මණියෙක් වේවා කවුරු වුණත් ලෝකේ වාසය කරන මෙන්න මේ කාරණාවන්ගෙන් යම්කිසි කෙනෙක් නොලබිය හැකි, ඒ කියන්නේ මේකට පත් නොවි ඉන්න බෑ. මේ හැම මේ කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහ ජීවිතයට එනවා එනවාමයි මහරජතුමනි, මෙන්න මේ කරුණු පහ හරියට අවබෝධ කරගන්න කියලා කරුණු පහක් කිව්වා. මේ බණ ටික අහන අපේ වැඩිහිටි අම්මලා තාත්තලා වගේම චූටි දුව පුතේ, ඔයාට මොනවා හරි බලාපොරොත්තු වෙන දෙනක් බිඳ වැටෙන්න පුළුවන්. සමහර විට විභාග ප්‍රතිඵලය. ඒ වගේම ඔයාගේ ජීවිතේට යම්කිසි ප්‍රශ්න පැමිණෙන අවස්ථාවක් එන්න පුළුවන්. ගැටලු සහගත පැන නගින අවස්ථාවක් එන්න පුළුවන්. ලොකුවට අහස උසට ගොඩනැගූ මාලිකා එක විදියටම කඩා වැටෙන්න පුළුවන්. සිහින සිතුවිලි සියල්ලම බිඳ වැටෙන්න පුළුවන්. හැම වෙලාවෙම ඕනෑම දෙයක ස්වභාවයේ කඩා වැටීම වෙනස් වීම වෙන්න පුළුවන්. ආන්න ඒකට ඔරොත්තු දෙන්න ඔයා මේ සූත්‍රයෙන් මෙන්න මේ කරුණු පහ හරියට ජීවිතයට එකතු කරලා තියාගන්න. හරියට මේ කරුණු පහ අවබෝධ කරගෙන තියාගන්න. හරියට මේ කරුණු පහ ජීවිතේ පාඩම කරලා තියාගන්න. එහෙම තියාගන්නකොට චූටි දුවේ පුතේ, ආන්න ඔයාගේ ජීවිතේ මොනතරම් ලස්සන වේද කියලා බලන්න. මේ ශෝකේ නැමැති උල ගලවා දාන්න අද ඉඳන් උත්සාහ කරන්න. ඔයාට ඇති වෙන ප්‍රශ්න ගැටලු හැමෙදී විසඳුමක් හොයන්න මෙන්න මේ වගේ. මොනවද මේ කරුණු පහෙන් පළවෙනි එක මේ නාරද හාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ? ජරා ධම්මං මා ජීරති අලබනීයන් ඨානං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි. මොකද්ද පුතේ මේ අපිට දේශනා කරලා තියෙන්නේ? ජරා ධර්මය තුලින් අපි හැමදාම මොකද උනේ? දිරාවටපත් වුණ දෙයක් බවටපත් වුණා. බලන්න, ඔයා ඉපදුණු දවසේ ඉඳා කුසට පිවිසීමේ ඉඳා කුසට පිවිසුණ දවසේ ඉඳන් ටිකෙන් ටික ටිකෙන් ටික මව ගන්නා වූ ආහාරත් හේතු කොටගෙන පෝෂණය ලැබමින් කුස තුල මාස 10ක් වැඩුණා ඔයා. ඒ මාස 10ක් වැඩෙන වෙලාව තුලත් අපි කියන්නේ මේ ශරීරේ ඉන්ද්‍රියන් වෙනස් වුණා. සිතත් වෙනස් වුණා, සිතුවිලිත් වෙනස් වුණා, රූපයත් වෙනස් වුණා. මේ සිත, සිතුවිලි, රූපය කියන හැම වස්තුවකම ස්වභාවයේ තමයි වෙනස් වීම කියන එක. අලබනීයන් ඨානං කියලා කිව්වේ ඒකයි. අලබනීයන් ඨානං කියලා කියන්නේ මොකද්ද? මේ වෙනස් වීම හේතු කොටගෙන තමයි ජීවත් වෙන්නේ. එතකොට මේ මොහොතක් මොහොතක් ගානේ, ක්ෂණයක් ක්ෂණයක් ගානේ ශරීර ඉන්ද්‍රයන් වෙනස් වෙලා ආන්න ඔයා මේ ලෝකයට බිහි වුණා. බිහි වුණ දවසේ අපි කිරලා බැලුවාම කියනවාම කිලෝ 2, 3, 4, 3, 5 ඔය විදියට අපේ බර ප්‍රමාණය මැනගන්න. ඒ කුස තුල පෝෂණය වෙච්ච ප්‍රමාණය මේ ලෝකෙට ඇවිල්ලා අඬන්න පටන් ගත්තා. ඒ ඇඬීමේදී ටික වෙලාවකින් කිරිබිව්වා. තවත් මොකද වෙන්නේ? ආය අඬන්න පටන් ගත්තා. ආය කිරිබොනවා. මේ විදියට පෝෂණය වෙමින් කාලයක් ගිහිල්ලා අපි ඇවිදින්න පටන් ගත්තා. ටික ටික ඇවිදිලා ඇවිදලා යනකොට ඊළඟට මොකද වුනේ? අම්මලා ඒකට සතුටු වුණා. ඉඳුල් කට ගාන දවසේ හරි සතුටු වුණා. ඊළඟට අපි වෙනුවෙන්ම වෙනම කෑම නිර්මාණය කර අම්මලා ආච්චි අම්මලා එකතු වෙලා සීයලා අප්පච්චිලා එකතු වෙලා කෑම හැදුවා. ගේ වටේ එලෝ එලෝ අපිට කෑම කැව්වා. කුරුල්ලො පෙන්න පෙන්න ගස්කොළන් වල පෙන්න පෙන්න මල් කඩලා ඔළුවේ ගහලා විවිධ උපක්‍රම යොදා ගනිමින් අපේ ශාරීරිය පෝෂණය කරන්න කෑම කවනවා. ලදරු පාසල් එක්කන් යනවා අඳින්න කැමති ඇඳුම්, සෙල්ලම් කරන්න කැමති සෙල්ලම් බඩු, ඔය හැම දෙයක්ම අරන් දෙනවා. පාසල් වියට එළමුණා, පාසලට යන්න වුමනා කරන පතපොත වගේම ඇඳුම් පැළඳුම් වගේම අවශ්‍ය කරන හැම දෙයක්ම ලබා දෙනවා. තුරුණු වියට ආවා විවාහ කරලා දෙනවා. ඊළඟට දූ දරුවන් ඇති වුණා, ඒ අය බලාගෙන නැවත ජීවිකාව යනවා, රස්සාවල් කරනවා, රැකියාවල් කරනවා, වැඩිහිටි වියට එළඹෙනවා. ඊළඟට ඒ කාලය තුළදීත් කටයුතු කරනවා, මහලු වියට එළඹෙනවා, මුණුබුරු මිනිවිරියම් බලාගෙන ජීවිකාව ගෙවනවා. කොයිලා හරි මේ ලෝකේ අතහැරලා යනවා. ඔය අතහැරලා යෑම ඒක ඉපදෙනකොටම වෙන්නත් පුළුවන්, ළමා කාලේ වෙන්නත් පුළුවන්, තරුණ කාලේ වෙන්නත් පුළුවන්, වැඩිහිටි කාලේ වෙන්නත් පුළුවන්, මහලු කාලේ ආයුෂ ගෙවිලා ඉවර වෙන්නත් පුළුවන්. කුමන හෝ ආකාරයක කුමන හෝ වෙලාවක මේ කාරණය සිද්ධ වෙන්න පුළුවන්. ආන්නේ සිද්ධ වෙන්න පුළුවන් කාරණිය තමයි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව. නාරද හාමුදුරුව මේ වෙලාවේ දේශනා කරන්නේ මොහ රජතුමනි, මොහොතක් මොහොතක් ගානේ, මේ විනාඩියක් විනාඩියක් ගානේ, පැයක් පැයක් ගානේ, තප්පරයක් තප්පරයක් ගානේ කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකයේ තුල ආන ජීවිතයේ ස්වභාවයේ වෙනස් වීම මතයි තියෙන්නේ. වෙනස් වීම කියලා කියන්නේම වයසට යනවා කියන එකයි. මේ ශරීර ඉන්ද්‍රියන් මෝහකුරා යනවා කියන්නේම වයසට යනවා කියන එකයි. අපි උපන්දිනයක් උපන්දිනයක් ගානේ ආ උපන්දින 100ක් සමරයි උපරිම. 110ක් 120ක් උපරිම සමරයි. උපරිම ගියොත් එහෙම. එච්චර යන්නේ කලාතුරකින් කෙනෙක්. ඔය උපන්දිනයක් එනවා කියන්නේම චූටි දුවේ පුතේ ඔයාලා හොඳට තේරුම් ගන්න. අපේ මේ ලස්සනට තියෙන දත් ටික හැලෙන්න තවත් ලං වුණා කියන එකයි. මේ හැම රැලි ගහෙන්න ලං වුණා කියන එකයි. ඒ වගේම ඇස් පේනේව දුර්වල වෙන්න ආසන්නයි කියන එකයි. ක්‍රියාකාරීත්වය අහිමි වීමට ලං වෙනවා කියන එකයි. මරුවාගේ වසඟයට යෑමට ආසන්නයි කියන එක තමයි මෙතෙන්දි කියවෙන්නේ. ආන්නේ කාරණේ හොඳට තේරුම් අරගන්න චූටි දුවේ පුතේ. ඒ වචන ටික තුලම කියවෙන්නේ ජරා ධර්මයේ කියන එකයි. මේ මහලු වෙනවා කියන එක තමයි මේ කියන්නේ. රජතුමනි, ඔබ චූටි දරුවෙක් විදියට ඉපදිලා මේ ටිකෙන් ටික වැඩි වෙවි ආව ගමන් මඟ තුල මේ ජරා ධර්මයට ඔබත් අහු වුණා. ක්ෂණයක් ක්ෂණයක් ගානේ, මොහොතක් මොහොතක් ගානේ රජතුමනි, ඔබේ ශරීරයේ වෙනස් වීමක් ඇති වුණා. ආ ඒ වෙනස තුල ආන්නේකින් කියවෙන්නේ වයසට ගියා කියන එක නේද රජතුමනි කියලා ඇහුවා. මේ ජරා ධර්මයට ඔයාත් නතු වෙනවා, අපි හැමෝම ඒකට යොමු වෙනවා. ඒක නිසා රජතුමනි මේ කාරණේ තේරුම් ගන්න, හැමෝම වයසට යනවා කියන එක අවබෝධ කරගෙන ජීවත් වෙන්න කියලා අන්න කිව්වා. පුතේ ඔයාත් ඔය පන්තියක් පාස් වෙනවා කියන්නේ, ඒ පන්ති අතහැරෙනවා කියන්නේ, තව පන්තියකට යනවා කියන්නේ, සාමාන්‍ය පෙළ ලියලා උසස් පෙළට ගියා කියලා කියන්නේ, තවත් ජීවිතේ කඩයිමක් ඉවරයි වයසට ගියා කියන එකයි. ඔබේ ප්‍රියමනාප දේවල් ඈත් වෙන්න ලං වෙනවා කියන එකයි. ජීවිතේ තමන් බලාපොරොත්තු වෙන හැම දෙම අතහැරෙන්න ලං වෙනවා කියන එකයි. ඔය උදේ වෙලා රෑ වෙනවා, රෑ වෙලා එළි වෙනවා කියන එක තුල කියවෙන්නේ ඔබේ ජීවිතයේ මේ භවය තුළ ලබාගෙන තියෙන දේවල් ටිකෙන් ටික ඈත් වෙන්න ආසන්න වෙනවා කියන එකයි. අපි උපන්දිනයක් විදිහට සතුට වින්දට ඒක විඳින්න ඕන නම් සතුටක් කියන දෙයක් වින්දා වගේම ජීවිතය අවබෝධ කරගන්න උපන්දිනයක් එනකොටත් මට එන්නේ මේ ජරා ධර්මයේ තව තවත් තියුණු වුණා, මගේ ජීවිතේ ලං වුණා, වෙනස් වුණා කියන එක අවබෝධ කරගන්න. එදාට කෑම ටිකක් වැඩිපුර උයලා පුළුවන් නම් තමන්ගේ යාළුවෙකුට කෑම නැති කෙනෙකුට කාට හරි දෙන්න, ඇඳුමක් පැළඳුමක් කරන් දෙන්න, දන් දීම ප්‍රගුණ කරන්න, පන්සලකට ගිහිල්ලා බුදුන් වඳින්න, පිරිත් නූලක් ගැට ගහගන්න, අපිට ඒ වගේ ආගමික ප්‍රතිපදාවන් උපන්දිනය නිමිති කරගෙන කරන්න පුළුවන් නම් ඔයා තමයි මේ ලෝකෙට ආපු වාසනාවන්තම දුව පුතා බවට පත් වෙයි. අන්න ඒ කාරණාවන් තේරුම් ගන්න මොකද මේ ශෝකය කියන දේ ඇති වෙනවා. ඒක නිසා මේ පුතේ අපි తాවකාලික ජීවිතයක් ඇවිල්ලා තියෙන. ඔය කාලය තුල යාළුවෙක් ඉඳලා වෙනස් වුණා කියලා, ඔය කාලය තුල තමන් සන්තක දේවල් නැති වුණා කියලා අපි ශෝක කරන්න ඕනේ නෑ. తాවකාලික ෂණයක් මොහොතක් ගානෙම කියා දෙන පාඩම ඔයාට ඔය දේ අහිමි වෙන්නමයි ඇවිල්ලා තින්නේ කියලා. හැමදේම නැති වෙන්නමයි ඇවිල්ලා තින්නේ කියලා. ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනි. අහිමි වීමමයි අපි උරුම කරගෙන ඇවිල්ලා තියෙන්නේ. බලන්නේ නම් මේ වයසට යෑම ආන එක කාරණයක් ඇටියට මේ දේශනාව නාරද හාමුදුරුව දේශනා කරනවා. දෙවනි කාරණයේ දක්වනවා බලන්න, ව්‍යාදි ධම්මං මා ව්‍යාදීති අලබනීයන්ට ආනං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්. බලන්න පිංවතුනි මේ කාරණය දක්වන හැටි. මෙතෙන්දි මොකද්ද මේ දේශනා කරන කාරණේ? මෙතෙන්දි ව්‍යාදි ධම්මං මා ව්‍යාදීති. අපි ශරීරයේ අපේ හැදිලා තියෙන්නේම රෝගාබාධවලි. මේ බණ ටික අහන දුව පුතා සමහරක් වෙලාවට නිරන්තරයෙන් හටගන්න රෝගයක් තියෙන්න පුළුවන්. පුතාලා හිතන්නේ, දුවලා හිතන්නේ ඔයාලට විතරක් මේක හැදුනා කියලාද? ඔයාලට විතරක්ම උරුම වුණ දෙයක් කියලාද? මේ ලෝකේ මොන තරම් අසනීප තත්වයෙන් ඉන්නවද? ඒත් පුතේ උත්සාහය අත නොහැරපු මිනිස්සු අනන්ත අප්‍රමාණ ඉන්නවා. ජීවිතයේ සමහරක් වෙලාවට සම්පූර්ණ ක්‍රියාකාරීත්වය අහිමි වෙලා එකම ඇඟිල්ලක් විතර වැඩ කරපු මහාචාර්යවරු පිළිබඳව ඔබ ඉගෙන ගන්නවා. ඒක නිසා මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ අසනීප කියන දේවල් දෙන්න පුළුවන් ඕනම ශරීරයක්. හැම කෙනාම බෙහෙත් මත තමයි ජීවිකාව ගෙවාගෙන යන්නේ පුතේ දුවේ. අපේ වැඩිහිටි අම්මලා තාත්තලා තේරුම් ගන්න ඕනි. මේ අසනීප රෝගාබාධ කියන ඒවා ජීවිතේ උරුම වන දේවල්. මේ වෙලාවේදී ශෝක කරලා වැඩක් නෑ අසනීපාව කියලා. ඇයි අපි චූටි කාලේ ඉපදුණු ගාමත් බෙහෙත් එකක් විදිනවා. තව මාස 3කින් එකක් ආයේ විදිනවා. තව කාලයක් ගිලා ආයේ විදිනවා. ආයේ විදිනවා. මේකට එන්නත් කී කියා විවිධ බෙහෙත් වර්ග අපේ ශරීරගත කරනවා. ඔය අතරේ ඇති වෙන විවිධ රෝගාබාධයන් නිසා අපිට විවිධ ආකාරයෙන් පෙති බෙහෙත් වර්ග ශරීරගත කරන්න සිද්ධ වෙනවා. සති දෙකෙන් දෙකට ඔබ පාසල තුලදී යකඩ ඌනතාවයේ මගහරවා ගන්න ඒ සඳහා ලබා දෙන පෙති මේ ඔක්කොම ලබා ගන්නවා. එතකොට ශරීරයේ ශක්තිය වර්ධනය කරගන්න බාන්න කොච්චර දේවල් විටමින් වර්ග කියලා අපි විවිධ දේවල් යොදා ගන්නවානේ. එනම් මේ ජීවිතයේ හැටි පුතේ මොකක්ද ඇතිලා තියෙන්නේ? රෝගාබාධ මත තමයි ගොඩනැගිලා තියෙන්නේ. එනම් මේ රෝගාබාධ කියන්නේ ජීවිතයේ බාධක ඇති කරන තැන, ඔබේ ජීවිතේ කඩා වැටෙන්න පුළුවන් තැනක්, ශෝකේ ඇති කරන්න පුළුවන් තැන. ආන් මේ වෙලාවේදී මෙතෙන්දී කියන දේශනාව තේරුම් ගන්න ඕනේ. අපිට ඇති වෙන රෝග බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල දේශනා කරලා තියෙනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ සාසෝ, පినాසෝ, ඩහෝජරෝ, කුච්චි රෝගෝ. මේ බලන්න ඔය විදියට රෝගාබාධ පිළිබඳව විවිධාකාරයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඇස් පිළිබඳව රෝගාබාධ, කවුගුර කන නාසය, දත් පිළිබඳව, හම පිළිබඳව, කෙස් පිළිබඳව, මේ විදිහට මොළය පිළිබඳව, හදවත පිළිබඳව, පපුවේ පිළිබඳව, වකුගඩු සම්බන්ධයෙන්, අක්මාව සම්බන්ධයෙන්, පෙනහළු සම්බන්ධයෙන්, ලේ පිළිබඳව, නහර පිළිබඳව, ස්නායු පද්ධතිය පිළිබඳව, ඇට පිළිබඳව, ඇට මිදුළු පිළිබඳව, මේ විවිධාකාරයෙන් පරීක්ෂණ කරපු වෛද්‍යවරු චැනල් සේවාවල බලන්න පුතේ බෝඩ් ටික අරගෙන බුදුරජාණන් වහන්සේ දා දැකපු රෝගාබාධ ටික අදාළට තියෙනවා. කාගේවත් ස්ථීර විසඳුමක් ඕ සම්පූර්ණයෙන්ම කාටවත් ඇති නොවන විදිහටම ගලවලා දාපු කෙනෙක් ඉන්නවද ওই ටික? අපි කොහෙන්ද ඕක ගලවගෙන තියෙන්නේ? తాවකාලික ප්‍රතික්‍රමයක් විතරයි. නැවත හටගන්න පුළුවන් ඕනෑම වෙලාවක. ආන්න ඒ වගේ තැන්වලදී රෝගාබාධ කියන ඒවා සාමාන්‍ය දෙයක්. ඔයාට විතරක් පළවෙනියට මැතිවෙන ඒවා නෙවෙයි පුතේ. ඒක නිසා මේක තේරුම් ගන්න ඕනේ. මේ වෙලාවේදී ජීවිතේ කඩාවට්ටා ගන්න එක නෙවෙයි තියෙන්නේ. නාර්දහම මෙතෙන්දි කියන්නේ ආන්නේ නම් මේ රෝගාබාධ හටගන්න එකත් සාමාන්‍ය දෙයක් විදිහට දකින්න කියලා. කාටද කියන්නේ? මේ මුණ්ඩ රජතුමාට ප්‍රකාශ කරනවා රෝගයන් පිළිබඳවත් රෝග කියන ඒවත් අපේ ජීවිතයට රජතුමනි එන්න පුළුවන් දෙයක්. ඒව තේරුම් අරගෙන අපි ජීවත් වෙන්න ඕනි. රෝග නැමැති උල් ඇනෙනවා අපේ ජීවිතයේ, රෝගාබාධ වලට අපි ලක් වෙනවා කියලා ආන් එතෙන්දි කිව්වා මේ රෝගයන්ගේ අපිට එයින් මිදීමේ හැකියාවක් නැහැ. මේවා අපේ ජීවිතයට පැමිණෙන දේවල්. ඒවා තේරුම් අරගෙන අපි කටයුතු කරන එක තමයි රජතුමනි හොඳම දේ කියලා ආන් එතෙන්දි සඳහන් කරන්න යෙදුණා. ඊළඟට බලන්න මේ මුණ්ඩ කියන රජතුමාට නාරද හාමුදුරුවෝ ඊළඟට දේශනා කරන කාරණේ මොකද්ද කියලා. ජීවිතේට ඇති වුණාම ඊළඟ කාරණේ තමයි මරණ ධම්මං මා මීති. එතෙන්දි දේශනා කරනවා මොකද්ද? මරණ ධම්මං මා මීති අලබනීයන්ටානං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති. එතකොට මෙතෙන්දි කියන්නේ මරණ ධම්මං වා මීති. මගේ ජීවිතේ මරණයෙන් කෙලවර වෙන්නයි ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් මැරෙන ක්‍රම පුතේදුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා ආයුෂ ඉවර වෙලා වෙන්න පුළුවන්. සමහර විට කෙටි ආයුෂ ගෙනාව වෙන්න පුළුවන්, ආයුෂ ඉවර වෙලා ෂණිකව යන කෙනෙක් වෙන්න පුළුවන්. දීර්ඝායුෂ ලැබලා යන්න පුළුවන්. එතකොට කර්මය නිසා වෙන්නත් පුළුවන්, පූර්ණ කරන ලද බරපතල අකුසල කර්ම, ප්‍රාණඝාත ආදී අකුසල කර්ම නිසා ෂණිකව මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් හේතු සාධක නිසා මරණයටපත් වෙන්න පුළුවන්. කම්මක්කය නිසා වෙන්න පුළුවන්, ආයුක්කය වෙන්න පුළුවන්. ওই දෙකම හේතුන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවික ආපදා උපච්ඡේදක විදිහට මැරෙන්නත් පුළුවන්. කුමන ආකාරයෙන් හරි මරණයටපත් වෙන. මේ ලෝකේ පුද්ගලයේ කියලා කෙනෙක් නැහැ පුතේ. තියෙන්නේ ස්කන්ධවල එකතුවක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධයේ එකතුවක් තියෙන. මේ පංචස්කන්ධයම තියෙන්නේ නාම රූප ධර්ම මත. එතකොට නාමස්කන්ධයයි රූපස්කන්ධයයි දෙක වෙන්ව යෑම තමයි අපි මරණයට පත් වුණා කියන්නේ. එතකොට රූපස්කන්ධය ඉතිරි කරනවා. මේ ගෙදර නවතින්නේ ওই රූපස්කන්ධය. ආන්නේ ඒක අරන් ගිහලා තමයි අපි ඔය ලස්සනට සරසලා පෙට්ටි එක තියලා ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා වල්ලා පුච්චලා දාන්නේ. නමුත් ඕකෙන් දැනුණු වේදනාව, සුඛ දුක්ඛ උපේක්ඛා විදිහට දැනුණු වේදනාව, ඒ වගේම හඳුනාගත්ත දේව සංඥාව, ඒ වගේම එකතු කරගත්ත සංස්කාර, ඒක පුඤ්ඤාභි වෙන්නත් පුළුවන්, අපුඤ්ඤාභි වෙන්නත් පුළුවන්, ඒක කුසල විදිහට වෙන්නත් පුළුවන්, අකුසල විදිහට වෙන්නත් පුළුවන්, වෙනත් ආකාරයෙන් එකතු කරගත්ත දේව. ඊළඟට විඥානේ තැම්පත් කරගත්ත දේවල් ඉවත් වෙලා යනවා. මේක පහව ගියාට පස්සේ නැවත ශරීරයකට ජීවේ දෙන්න මේ ලෝකයේ කිසිවෙක් පහළ වෙලාත් නැහැ, පහළ වෙන්නෙත් නැහැ. මැරුණු කෙනෙකුට නැවත ජීවිතයක් දෙන්න බෑ කවදාවත් පුතේ. හිතෙන් මැරුණු කෙනෙකුට ජීවිතේ දෙන්නත් බෑ. ඕක තමයි ලෝකේ හැටි. මේක නිසා තේරුම් ගන්න අපි මේ ලෝකයේ ශෝකය කියන උලක් වදින අවස්ථාවක් තමයි මේ මරණය කියලා කියන්නේ. ඒක සමහරක් විට මේ බණ ටික අහන අපේ චූටි දුව පුතාට අම්මා තාත්තා අහිමුණු දරු පැටියෙක් ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ දරුවා අහිමුණු අම්මා තාත්තා කෙනෙක් බණ ටික අහනවා වෙන්න පුළුවන්. මේ ආච්චි අම්මා සීය නැති වුණු මුණුබුරු මිනිබිරියේ බණ ටික අහනවා වෙන්න පුළුවන්. ඒ වගේම අම්මා තාත්තා නැති වුණු, ඒ නැත්තං මුණුබුරු මිනිබිරින් අහිමි වුණු ආච්චම්මල බණ අහනවා වෙන්න පුළුවන්. තමන්ගේ හුරතලුන් නැති වුණු දරුවෝ වෙන්න පුළුවන්. කවුරු හරි නැති වුණා තමන්ගේ ජීවිතේට වැඩියෙන්ම දන්නු යාළුවෙක් හරි, යම් කිසි කෙනෙක් මේ ලෝකේ තමන්ටත් කලින් ගොඩාක් අතහැරලා ගියා වෙන්න පුළුවන්. ඒ අතහැරලා යෑම තමයි ලෝකේ වැඩියෙන්ම දන්නු තැන වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අපි දරුවන්ගෙන් අහනවා පුතේ ඔයාලට මතකම හිටින කාරණයක් කියන්න. හැම දරුවෙක්ම ගොඩාක් වෙලාවට කියන්නේ හිත අභ්‍යන්තරයටම දැනලා තියෙන මරණයක්. එක්කෝ අහිමි වීමක්, එක්කෝ තුවාල වීමක්, කියන්නේම එක්කෝ හුරතලෙක්ගේ මරණයක්, හාව නැති වුණා, බල්ලා නැති වුණා, මේ වගේ විවිධ දේවල් කියන්නේ. නැත්තම් බයික් එකෙන් වැටුණු දවසක්. අම්මා අහිමි වුණා, තාත්තා අහිමි වුණා, මෙහෙම දේවල්. අම්මා වැටුණා, තාත්තා වැටුණා, විවිධ කාරණාව. ඒක තමයි ශෝකයේ දැනුණු වැඩිම අවස්ථාව කියලා අපිට ප්‍රකාශ කරන්නේ. ඔයාලට ශෝකය කියන එක අභ්‍යන්තරයේ ගැබ්බිලා තියෙනවා. ආන්න ඔය උල ගලවලා දාන්න නම් අපි තේරුම් ගන්න ඕනි, ඕනෑම වෙලාවක අපි ප්‍රිය කරන අය අපිව අතහැරලා යන්න පුළුවන්. ඒක පිළිවෙලක් නැහැ. මෙච්චර කාලයක් ඉන්න කෙනා තමයි යන්න ඕනි කියලා කියන්නේ. ඒක කුඩා වයසේ ඉඳන් වැඩි වියේ දක්වා ඕනෑම කෙනෙකුට බලපාන්න පුළුවන් කාරණයක් තමයි මේ ලෝකෙ අතහැරලා යනවා කියන එක. ඒක නිසා පින්වතුනි තේරුම් ගන්න ඕනි කාරණයක් තියෙනවා. මේ ලෝකයේ මරණය කියන එක ශෝක නැමැති උල් ඇති කරන, පීඩාවට පත් කරන දෙයක් කියන එක අපි තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනි. මේ ශෝක නැමැති උල වැදිලා අපි බොහෝ වේදනාවන්ට, පීඩාවන්ට පත් වෙනවා. ඒ මරණයත් හේතු වෙනවා. හතරවෙනි කාරණයේ දක්වනවා මොකක්ද? මෙතෙන්දි කියනවා හතරවෙනි කාරණයට, කය ධම්මං මා කීති අලබනීයන් තානං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මණාවා කේනචිවා ලෝකස්මි. මොකද්ද මේ හතරවෙනි කාරණේ? නස්වර ධර්මයන්. මේ සියලු දේවල් නැසෙනවා. ඒ කියන්නේ විනාශ වන දේවල් විනාශ වෙලා යනවා කියලා තේරුම් ගන්න ඕනේ. හැම වෙලාවෙම සෑම වස්තුවකම තියෙන ස්වභාවය පුතේ වෙනස් වීමක්. ඔයා ඉස්සෙල්ලා පරිබාහිර දේවල් දිහා බලන්න. ඔයාගේ කාමරේ තියෙන මේසේ බලන්න තව අවුරුද්දක් යනකොට මොකද වෙන්නේ කියලා ඕක තීන්ත ගන්න නැතුව විවිධ දේවල් නොකර ඉඳලා තියෙනවා බලන්න. ඔයාගේ ඇඳුම් ටික බලන්න, මේ අවුරුද්දේ අඳින, මේ අද දවසේ අඳින ඇඳුම ලබන අවුරුද්ද වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ. ඔයා ලියන පෑන, ඔයාගේ පොත්පත් ටික, මේ සමස්ත ක්‍රියාදාමී ගේ දිහා බලන්න, ගෙදර උයන්න ගන්න දේවල් දිහා බලන්න, මේ සමස්ත වස්තුව හැම එකක්ම ඔයාගේ ඇහැ ගැටෙන, නෙත ගැටෙන සෑම වස්තුවකම වෙනස් වීමක් තියෙන්නේ. වෙනස් වීම කියන්නේ නස්සති ධර්ම කියලා. නැසෙන ස්වභාවයෙන් යුක්තයි ඒ හැම එකක්ම වෙනස් වීමක් තියෙන්නේ. ගහක් හිටවන දේ බලන්න, ඒ හැම දෙයක්ම අනිත්‍යතාවයක් තියෙන්නේ. සියල්ලම ලෝකේ ස්ථීරව පවතින්නේ නැහැ. ඒ පරිබාහිර වස්තු. අභ්‍යන්තරයට යන්න පුතේ. ඔයාගේ සිත දිහා බලන්න. ඔයාට මේ ඇති වෙලා තියෙන සිත හැම වෙලාවෙම වෙනස් වෙනවා. එහි පිල්ලමක් ගානකොට කෝටි ගානක් සිත් අට ගන්නවා. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන උපාද තිතිබංග විදියටයි මේක වෙනස් වෙන්නේ. ලෝකේ හැටි ඔයාට එක හිතක් නැතිකොට ඔයා කාගෙන් හරි එක හිතක් බලාපොරොත්තු වෙනවා එකම විදිහට ඉඳී කියලා. නැහැ, එහෙම ඉන්නේ නැහැ. අපි හිතමු ඔයා ළඟ මේ ඇසුරු කරන යාළුවා කියලා හිතන්නේ. මේ යාළුවා ඔයාට හැමදාම එක විදියට ඉඳීද? ආන්න තේරුම් ගන්න ඕනි කාරණයක් තියෙනවා. නෑ, ඉන්නේ නෑ. එයාගේ සිතත් වෙනස් වෙනවනේ. ඔයාගේ සිත වගේම එයාගේ සිතත් වෙනස් වෙනවා. හැම වෙලාවෙම සිත අතර ස්වභාවය වෙනස් වීම පුතේ තියෙන්නේ. මේ ලෝකේ හැටි එහෙම තමයි. නස්සති ධර්මෝවා. ඔයා ඕකට ශෝක කරලා හරියනවද? සමහර දරුවෝ ඉන්නවා යාළුවා වෙනස් වුණා කියලා පාසල අතහැරලා වෙනත් පාසලට යනවා. යාළුවා නැති වුණා කියලා සමහරක් වෙලාවට පාසල් එන්නේ නැතුව යනවා. ඊළඟට වැඩිහිටියන් සමහරකට කලකිරෙනවා. හොඳටම හිටපු යාළුවා වෙනස් වුණා කියලා මං ඒ අයට කරේ මෙහෙමයි, නමුත් ඒ අය දැන් අපිට නෑ කියලා හිතන අවස්ථා තියෙනවා. ඕවට ශෝක කර කර ඉඳලා වැඩක් නෑ. ජීවිතේ හැටි නස්සති ධර්ම තමයි තියෙන්නේ. ලෝකේ අනිත්‍යතාවය මතමයි තියෙන්නේ පුතේ දුවේ. හරියට තේරුම් ගන්න, මුණ්ඩ රජතුමාට මේ නාරද හාමුදුරු කියන කාරණේ ඔයාගේ ජීවිතේ කොච්චර වැදගත්ද කියලා හිතන්න. ඔයා මේ ලෝකයට ආවනම් ඒ උරුම කරගෙන ඇවිල්ලා තියෙන්නේ වෙනස් වෙන දෙයක් තමයි. ස්ථීරව පවතින දෙයක් නැහැ. ඔයාගේ හිත වෙනස් වෙද්දී තව කෙනෙක්ගේ හිත ස්ථීරව පවතී කියලා කවදාවත් හිතන්න එපා. මේක තේරුම් ගත්තොත් අපිට ජීවිතේ යථා ස්වභාවයට යන්න පුළුවන්. ආන්න ඒක නිසා නස්සති ධර්ම තමයි හැමතැනම තියෙන්නේ, වෙනස් වීම. ඔයාත් එක්කම, ඔයාගේ සිතත් එක්කම හටගන්න සිතුවිල්ලත් ඒකත් එක්කම නැති වෙලා යනවනේ. ඒතොර සිතුවිල්ල ඇහි පිල්ලමක් ගන්නකොට කෝටි ගාණක් හටගන්නවනේ සිතුවිලි පවා. මේ රූපය ක්ෂණයක් මොහොතක් ගානේ වෙනස් වීමක් තියෙන නස්සති ධර්ම තියෙන්නේ. අභ්‍යන්තර විදියටත් වෙනස් වෙනවා, පරිබාහිර සමාජයටත් වෙනස් වෙනවා. හැම දෙයකම බිඳෙන ස්වභාවයෙන් යුක්තයි. ක්ෂණයක් ක්ෂණයක් ගානේ, මොහොතක් මොහොතක් ගානේ, තප්පරයක් ගානේ අපිට කියා දෙන ලොකුම පාඩම වෙනස් වීම මත තමයි අපි උරුම කරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා අන්න පුතේ අපිට පාඩම කියා දෙනවා. නස්සති ධර්ම මත තියෙන්නේ. ඒක නිසා ඔය ශෝක නැමැති උලව වද්දවාගෙන ඉඳලා වැඩක් නැහැ. ශෝකේ දුරු කරගන්න නම් මේ ලෝකේ අපි අනිත්‍යතාවය උරුම කරගෙන අනාත්ම ධර්මයක් අත්ත විදියට ගන්න එපා, තමන්ගේ විදියට ගන්න එපා. අනාත්මයි ඔය ඔක්කොම. ඒක නිසා අනාත්ම දෙයක් තමන්ගේ විදියට අල්ලගෙන ජීවත් වෙනකොට ශෝක නැමැති උලක් වදිනවා. හැමදේම ඕනම වෙලාවක අතහැර ගන්න පුළුවන් විදියට ජීවත් වෙන්න. අන්න ඒක අපි තේරුම් ගන්නවා නම් ජීවිතේ ගොඩාක් ලස්සනට යන්න පුළුවන්. මේකේ අන්තිම කාරණේ දක්වනවා බලන්න. මේ නාරද හාමුදුරුව කියනවා, නස්සන ධම්මං මා නස්සීති, මේ ලෝකයේ ස්වභාවය තමයි මොකක්ද? නැසෙන දේවල් නැසෙනවා කියනවා. මේ නැසෙන දේවල් නැසෙන්නේ කොහොමද? ෂය වෙන දේවල් ෂය වෙනවා වගේම නස්සන ධර්මයන් නැසෙනවා කියලා කියනවා. ෂය වෙනවා කියන්නේ මොහොතක් මොහොතක් ගානේ ගෙවිගෙන යනවා. මොහොතක් මොහොතක් ගානේ වෙනස් වෙගෙන යනවා. ඒ වගේම නැති වෙන දේවල් නැති වෙනවා, කැඩෙනවා, බිඳෙනවා. මේවා බිඳෙන ස්වභාවයෙන් යුක්තයි, කැඩෙන ස්වභාවයෙන් යුක්තයි, හැමදේම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ලෝකයේ හැටි එහෙමයි. අපි උයන වලම්පින් අන්දියාබන් ඕවා කැඩෙන බිඳෙන අවස්ථාව තියෙන්නේ. ඒ වගේම වෙනත් ගහක් කොළඹන්න ඕන වෙලාවක් දිරාවටපත් වෙලා කැඩිලා බිඳිලා යනවා. ජීවිතෙත් එහෙම තමයි, බිඳිලා යනවා හැම වෙලාවෙම. විජ්ජති පලුජ්ජති, මේ ලෝකේ හැම දෙයක්ම බිඳෙන කැඩෙන ස්වභාවයෙන් යුක්තයි සමස්තේම. ලෝකේ කිසි දෙයක් ස්ථිරව පවතින්නේ. ඔයාට එතකොට උරුම වුණු හැම දෙයකම ගේ වස්තුවක් ගොඩ නගාගෙන ඒක කඩන් වැටුණා නම්, ඊළඟට විවිධ දේවල් ජීවිතේ අරමුණුත් එහෙමයි. ඕනම වෙලාව කැඩිලා බිඳිලා යන්න පුළුවන් පුතේ. බලාපොරොත්තු සුණු විසුණු වෙලා යන්න පුළුවන්. හිතන දේවල් වෙන්නේ නැහැ. ලෝකේ හැටි තමයි මේ, හිතන දේ වෙන්නේ නැහැ, නොසිතූ දේ වෙනවා. ඒක තමයි අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. සිතන දේ වෙනස් වෙනවා, නොසිතූ දෙයක්මයි ලෝකේ සිද්ධ වෙන්නේ බොහෝ වෙලාවට. ඒක නිසා හිත දමණය කරගන්න කියලා කියන්නේ. හිත දමණය කරගෙන මේ ශෝක නැමැති උල ගලවා දාන්න නම් ආන්න අපි නිර්වාණය කරාම යන්න ඕනි පුතේ. එහෙම නැත්නම් බැඳීමක් ඇති වෙනවා කියන එක තේරුම ලෝකයේ අපිට ශෝකය ඇති වෙනවා කියන එකයි. ශෝකය හටගත්තාම අපි පසුතැවෙනවා. එහෙමත් ක්‍රියා කරනවා. ආන්න එහෙම ක්‍රියා කරලා ජීවිතේ දුක් ගොඩාක් ගොඩ ගහ ගන්නවා. ඒ දුක්වල විපාක විඳ විඳා පසුතැවි අපි ජීවිකාව ගෙවනවා. ආන්න එහෙම වෙන්නේ නැතුව අපි මහලු වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ෂය වෙලා යනවා. සෑම වස්තුවකම ස්වභාවය ඊළඟට නැසෙනවා කියන එක අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඔයාට පුළුවන් මේ ලෝකේ ලස්සන කරගන්න. මේ ලෝකේ හිත සතුටින් ජීවත් වෙන්න. ඕක අවබෝධ කරගත්තාම ඕනෑම අභියෝගයක් ආව වෙලාවට මූණ දෙන්න පුළුවන්. ඔබට ඒ අභියෝගයේ මූණ දීලා ජීවිතේ ලස්සන කරගන්න කියලා එදා මහරජතුමාට, මුණ්ඩ රජතුමාට කියපු කාරණය ඔය අයගේ ජීවිතේට එකතු කරගන්න. මුණ්ඩ රජතුමාට මේ කාරණේ කිව්වාම අවබෝධ කරගෙන අර ඇමතිතුමාට කියලා දේවියව ඒ වෙලාවේම ආදාහන කටයුතු සිද්ධ කරනවා. එතන පටන් රජතුමා නැවත රාජ්‍ය පාලනය කරන්න පටන් ගන්නවා. බලන්න හිත හදාගත්ත ඇති. ඔබට දුකක්, සන්තාපයක්, කනගාටුවක් ආවාම, ශෝකයක් ආවාම මේ සූත්‍රය මතක් කරගන්න. ශෝක සල්ලාහරණ සූත්‍රය. මේකට අනුව ජීවිතය සකස් කරගන්න. ආනෙයින් ඔබේ ජීවිතය ලස්සන වේවා, සුන්දර වේවා, සතුටින් ගත කරන්න ලැබේවා. ඒ තුලින් කුසල් දහම් වල නිර්වාණය කරා යන්නම මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. උතුම් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලබාගත්තා පුණ්‍ය ශක්තිය පළමුවෙන් ඉෂ්ඨකාමි පින්කමති සිළු දෙවියෝ අනුමෝදන් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වායි සාදු කියන්න. නමින් මිය ගියා වූ සියලුම ඥාති මේ පින් අනුමෝදන් වේවා, දුකෙන් මිදේවා, නිවන් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් ධර්මානුශාසන පවත්වන්න කටයුතු සලසා දෙන්නා වූ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා, රේනෝද සිල්වා මැතිතුමා, මම මැතිණිය දූ දරුවන් ඇතුළු පවුලේ හැම දිනාටමත්, හිරු FM කාර්ය මණ්ඩලයේ සෑම සිළු දිනාටමත්, හිරු කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත්, මේ ධර්ම ශ්‍රවණය කළ ලකුඩා හැම දිනාටමත්, සිළු දිනාටම එකාකාරව පීඨීමෙන් මේ ආත්ම භාව වශයෙන් කිසිදු කරදර බාධක පීඩාවක් නොම වේවා, සතර සාමයේ සැනසුම සමද ඇති වේවා, දීර්ඝායස ලැබේවා, අවසන නිවන් දකින්නම හැම දිනාටම මේ පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි.
අද සිනසුරාදා හිරු සඳහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරෑපොළ ශ්‍රී විශුද්ධාරාම මහා විහාරාධිකාරී, ඇරෑපොළ ජාතික පාසලේ ආචාර්ය, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී කියදල සුමනසිරි ස්වාමීන් වහන්සේ.